ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
විශ්ව සාහිත්‍යයේ රසමන්පෙත්.
ලෝක සාහිත්‍යයේ සුවිශේෂී කෘති සහ සාහිත්‍ය දරීන් පිළිබඳව වන රසාලිප්ත විමර්ශනය.
විශ්ව සාහිත්‍යයේ රසමන්පෙත්.
තවත් රසාලිප්ත මංමාවතක් ඔස්සේ ඔබව රැගෙන යන්නටයි අදත් විශ්ව සාහිත්‍යයේ රසමං පෙත්තුලින් අපි මේ සූදානම් වන්නේ. මේ දවස්වල අරගලය කියන වචනය අපිට හොඳට හුරුපුරුදුයිනි. ශ්‍රී ලාංකිකයන් විදිහට අපේ මව්බිමේ දැනට පවතින පාලනතන්ත්‍රය වෙනස් කරලීම උදෙසා ආරම්භ වුණේ ජන අරගලය. තමන් බලාපොරොත්තු වන දේශයක් ගොඩනැගීම උදෙසා සිදු කරන්නා වූ අරගල හරහා බලාපොරොත්තු වන ජනතාවගේ අභිලාෂ පිළිබඳව බොහෝ සෙයින් කතාබහ කරන කාලවකවානුවක්. ඉතින් ඇත්තටම මේ වගේ අරගල ලෝකයේ බොහෝ කලාපවල සිදු වුණා, තාමත් සිදුවෙමින් පවතිනවා. ඉතින් මේ අරගලයකදී අරගලයේ සිදු කරන පාර්ශවයේ බලාපොරොත්තු වන යථාර්ථය ඉෂ්ට සිද්ධ වෙනවද? පාලනතන්ත්‍රයක් වෙනස් කරලීම හරහා බලාපොරොත්තු වන අභිලාෂයන් ජනතාවට ලැබෙනවද? එහෙමනම් අපි කතාබහ කරමු සදාකාලික වුණ මේ ප්‍රශ්නයට තවත් සාහිත්‍යමය වටිනාකමක් එකතු කරපු අපූර්ව කෘතියක් පිළිබඳව. ඒ තමයි ඇනිමල් ෆාම්. විශ්ව සාහිත්‍යයේ සුවිශේෂී ස්ථානයක් ගන්නා වූ කෘතියක්. දැන් ඇනිමල් ෆාම් සත්ව ගොවිපලක් පිළිබඳව කියද්දි මොකක්ද මේ අරගලයක් ගැන කියන්නේ කියලා ඔබ කල්පනා කරයි. ඉතින් ඇත්තටම මේ ඇනිමල් ෆාම් කියන කෘතියෙන් කතාබහ කරන්නේ සතුන්ට සමානව නිදහස්ව සතුටින් සිටිය හැකි සමාජයක් බිහිකරලීමේ අපේක්ෂාවෙන් තමන්ගේ මිනිස් ගොවියාට, එසේත් නොමැතිනම් තමන්ගේ ගොවිපලේ ප්‍රධානියාට එරෙහිව කැරලිගසන ගොවිපල සතුන් සමූහයක් ගැන. ඉතින් ඇත්තටම මේකට යටින් දෙවෙන අපූරු දේශපාලනයක් තියෙනවා. මේ දේශපාලනේ ලෝකයේ බොහෝ දේශයන්වල, ලෝකයේ බොහෝ භෞමික කලාපවල තාමත් සිදුවෙමින් පවතිනවා. ඉතින් අපි කතා බහ කරමු මේ තියෙන සාහිත්‍ය සුන්දරත්වය සහ එහි තියෙන දේශපාලනය පිළිබඳව. සුපුරුදු ලෙසින්ම මගේ ආරාධනාව යොමු වෙනවා මෙවරත් විශ්ව සාහිත්‍යයේ රසමං පෙත් අපේ වැඩසටහනට. විශ්ව සාහිත්‍යය පිළිබඳව සාහිත්‍යමය හැදෑරීමක් සිදු කරපු මෙල්බන් වාසී දිලිනි ඊරියවලට, ඇය එංගලන්තයේ වොරික් විශ්වවිද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිළිබඳ ඩිප්ලෝමා ධාරිණියක්. දිලිනි, ආයිබෝවන්.
ආයිබෝවන් දිරුක්ෂි.
හොඳයි, සුපුරුදු පරිදි අපි මේ කතා බහ කරන ඇනිමල් ෆාම් කෘතියත් එහි කතුවරයා පිළිබඳවත් කෙටි සටහනක් මං එකතු කරන්න කැමති. මුලින්ම ඇනිමල් ෆාම් කෘතිය රචනා කරන්නේ ජෝර්ජ් ඕවෙල්, එසේත් නොමැතිනම් එරික් ආතර් බ්ලෙයා. ඔහු උපත ලබන්නේ 1903 වර්ෂයේදී යටත් විජිත ඉන්දියාවේ මෝතිහාරී කියන ප්‍රදේශයේ ප්‍රාදේශීය බ්‍රිතාන්‍ය නිලධාරියෙකුට දාව. ඊට පස්සේ ඔහු ගුරු වෘත්තියට එළඹෙනවා පසුකාලීනව ඔහුගේ ජීවිතය තුළ. ඊට පස්සේ මාධ්‍යවේදියෙකු, ලේඛකයෙකු විදිහට ඔහු ක්‍රියා කරනවා. පසුකාලීනව ඔහු සමාජ ක්‍රියාකාරිකයෙකු වගේම සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවී කටයුතු කරපු ක්‍රියාකාරිකයෙකු විදිහටත් ජනතාව අතර ඉතාමත්ම ජනප්‍රියත්වයට පත් වෙනවා. ඉතින් මේ ඇනිමල් ෆාම් කෘතිය ඔහු අතින් ලියවෙන්නේ 1945 වගේ ඉතාමත්ම ඈත අතීතයකදී. ඊට පස්සේ 1984 වසරේදී ජෝර්ජ් ඕවෙල් අතින් රචනා වුණු හෝමේජ් ටු කැටලෝනියා කියන ග්‍රන්ථයත්, ද රෝඩ් ටු විගන් පියර් කියන ග්‍රන්ථයත් අගීමට ලක්වන ග්‍රන්ථ විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. එවකීම මේ ඇනිමල් ෆාම් කියන මේ ග්‍රන්ථය සිංහල භාෂාවටත් පරිවර්තනය වෙලා තියෙනවා ගොවිපොළ අන්දරය කියන නමින්. කෘතහස්ත ලේඛිකාවක් වන සුමිත්‍රා රාහුපත්‍යන් තමයි මේ සිංහලයට පරිවර්තනය කරන්නේ. හොඳයි, අපි එහෙමනම් මේ කෘතිය පිළිබඳව සාකච්ඡා කිරීම ආරම්භ කරමු. දිලිනි, අපි මුලින්ම සඳහන් කිරීමක් කරමුද ඇනිමල් ෆාම් කියන්නේ කොයි වගේ කතාවක්ද කියලා අපි මේ අහගෙන ඉන්න ශ්‍රාවකයන්ට ග්‍රන්ථය පිළිබඳව පුංචි වැටහීමක් ලැබෙන්නත් එක්ක.
මම මේ පොතේ නමින් මගේ කතාව පටන් ගන්නම් දිවෘක්ෂි. ඇනිමල් ෆාම් කියන නම මුලින්ම පොතට යෙදෙන්නේ ඇනිමල් ෆාම් අ ෆෙයර් ස්ටෝරි කියලා. නමුත් 1946 ඇමරිකාව මේ පොත ප්‍රකාශයට පත් කරද්දී අර ෆෙයර් ස්ටෝරි කියන කොටස ඉවත් කරනවා. මේ කතාව ඇත්තටම ලියවෙන්නේ උපහාසාත්මක රචනා ශෛලියකින්. මේ කතාවට පාදක වෙන්නේ 1917 රුසියානු විප්ලවයත්, ඉන්පසු පවතින සෝවියට් සමූහාණ්ඩුව සහ ස්ටාලින් යුගයත් කියන පසුබිම. මුලින්ම ඇනිමල් ෆාම් ප්‍රකාශයට පත්වෙන්නේ එංගලන්තේදී 1945දී. මේ කතාවේදී අපිට දකින්න ලැබෙන ප්‍රධානම කාරණාව තමයි සියලුම දෙනා සමාන වෙන නිදහසේ සහ සතුටින් ජීවත් වෙන්න පුළුවන් සමාජයක් ගැන බලාපොරොත්තු තියාගෙන එක් ගොවිපල හිමියෙකුට විරුද්ධව විප්ලවයක් දියත් කරන සතුන් පිරිසක් තමයි අපිට පොතේ දකින්න ලැබෙන්නේ. ඊළඟට ඔවුන්ගේ අරගලය වටා ගෙතෙන සමාජ සහ දේශපාලනික විවරණයක් තමයි ලේඛකයා මේ කතාව තුළින් පාඨකයාට ගෙනෙන්නේ.
හොඳයි, දැන් අපි මුලදිම මේ ග්‍රන්ථය පිළිබඳව හඳුන්වා දෙද්දීම සඳහන් කිරීමක් කළා. මේක ඇනිමල් ෆාම්, මේ සතුන් පිළිබඳව, සත්ව ගොවිපලක් පිළිබඳව තියෙන කතාවක් වුණාට මේක යටින් ප්‍රබල දේශපාලනයක් කියවෙනවායි කියලා. මං කැමති මීළඟට මේ කතාව යටින් දිවෙන දේශපාලනය පිළිබඳව කතුවරයා ජෝර්ජ් ඕවෙල් මෙය කොහොමද සියුම්ම පාඨකයා වෙත අරගෙන ඉන්නේ කියලා මේ ඇනිමල් ෆාම් කෘතිය හරහා කියන කාරණාව පිළිබඳව මදක් සාකච්ඡා කරන්න.
ජෝර්ජ් ඕවෙල්ට අනුවම කිව්වොත් මේ කතාව ගෙතෙන්නේ රුසියානු විප්ලවයට ජනතාව මෙහෙයවුණ සිදුවීම් සහ ඉන්පසු සෝවියට් සමූහාණ්ඩුවේ ස්ටාලින් යුගය පාදක කරගෙන. ඊළඟට ජෝජෝවල් කියන්නේ ස්ටාලින් පාලනය දැඩිව විවේචනය කෙරුව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී විශ්වාස කෙරුව කෙනෙක්. ඉතින් ඔහුගේ එක්තරා විදිහකට ඔහුගේ ලිවීම ස්ටාලින්ගේ යුගයට විරුද්ධව, ස්ටාලින්ගේ පාලන සමයට විරුද්ධව යන කතාවක් හැටියට සලකන්න පුළුවන්. අනිත් එක ඔහුගේ ඇනිමල් ෆාම් කෘතියේ ඉන්න සත්තුන්ව ඒ චරිත භාවිතා කරලා තමයි ඔහු මේක ලියන්නේ. ඒ සෑම සතෙක්ම කිසියම් සමාජ ස්තරයක් නිරූපණය කරනවා. එමගින් ඒ සමාජ ස්තරයන් තමන් මුහුණ පාන දේශපාලන හැලහැප්පීම් වලට මේ ප්‍රතිචාර දක්වන ආකාරය තමයි කතුවරයා විවරණය කරන්නේ. ඒ පැහැදිලි කිරීම ඔස්සේ කතුවරයා ඉතා සූක්ෂමව දේශපාලන සහ සමාජ යථාර්ථය පාඨකයා වෙත ගෙනෙනවා.
ජෝර්ජ් ඕවෙල් මේ කතාව තුළින් පාඨකයාට කියන්නට උත්සාහ දරන දේ පිළිබඳව මදක් අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත්. දිරිණි, ඔබේ අදහස මොකක්ද ඒ පිළිබඳව?
ඔව්, ජෝර්ජ් ඕවෙල් පාඨකයාට කියන දේ සරලවම කිව්වොත් අරගලයක් ඇතිවෙන්නේ ශාරීරික හා මානසික පීඩනයේ උපරිම තලයකදී එකම අරමුණකින් ඒකරාශී වන ජන සමූහයකගේ ශක්තියෙන් බව තමයි ප්‍රධාන වශයෙන් කියන්නේ. සහ නිවැරදි දැක්මක් නැති පාලකීන් පත්කර ගැනීමෙන් රාජ්‍යයකට ඇතිවන විනාශය නොවැළැක්විය හැකි බවත් ජෝර්ජ් ඕවල් ඔහුගේ මේ කතාවෙන් පාඨකයාට කියනවා. 1940 ගණන්වල ලියවිලා ප්‍රචාරය කෙරුණාට මේ පොත ඇත්තටම සර්වකාලීන පොතක් කියලා තමයි මට හිතෙන්නේ. මොකද අදටත් මේ පොතේ කතා තේමාව ලෝකයේ බොහෝ රටවල් වලට, සමාජයන් වලට සහ පාලකීන්ට සාධාරණයි කියලා මට හිතෙනවා.
ජෝර්ජ් ඕවෙල් කියන්නට උත්සාහ කරන අරගලයට මූලිකත්වය ලබා දෙන පාර්ශව සහ ඇත්තටම අරගලය තුළින් බලාපොරොත්තු වන දේ මේ අරගලය ජයග්‍රහණය කළාට පස්සේ සාක්ෂාත් කරගන්නට හැකියාවක් ලැබෙනවද? පාලක පන්තියට එරෙහිව හඬ නගෙන පිරිස අවසාන වශයෙන්ම පත්වෙන්නේ එම තත්ත්වයටමද? මේ ඇත්තටම ප්‍රශ්නයක් වගට කියන්නට ජෝර්ජ් ඕවෙල් උත්සාහ දරන වගට අපිට තේරියනවා මේ කතා සංකල්පය දිහා බැලුවම. දැන් එතකොට ඔහු කියන්නට උත්සාහ කරන මේ දේ ඔහුගේ කතාවේ අවසානයේ දක්වා රැගෙන එන ඔහුගේ නිර්මාණශීලී කතා ආකෘතිය ගැන දිලිනි ඔබට මොකද හිතන්නේ?
ඔව් දිලෘක්ෂි, අපි වෙනත් කතුවරයෙක් ගැන චුට්ටක් කතා කරමු. අපි කවුරුත් දන්න ගලිවර්ගේ චාරිකා ලියුව ජොනතන් ස්විෆ්ට්. ඔහු වඩා ජනප්‍රිය වුණා ඔහුගේ උපහාසාත්මක රචනා ශෛලිය නිසා. ඔහු තවත් රචනා ශෛලියන්, උපහාසාත්මක රචනා ශෛලියන් දෙකක් වෙන හොරේෂියන් සහ ජුවනේලියන් කියන උපහාසාත්මක රචනා ශෛලියන් මුසු කරමින් ඔහුටම අනන්‍ය රචනා ශෛලියකින් ලියන්න පටන් ගත්ත කතුවරයෙක්. මේ ස්විෆ්ට්ගේ උපහාසාත්මක කතා ලෝකයේ ප්‍රසිද්ධ වුණා, කතා ශෛලිය ලෝකයේ ප්‍රසිද්ධ වුණා ස්විෆ්ටියන් සටයර් කියලා. ඉතින් ජෝර්ජ් ඕවෙල් ඇනිමල් ෆාම් ලියන්න යොදාගන්නේ මේ ස්විෆ්ටියන් සටයර් කියන උපහාසාත්මක රචනා ශෛලිය.
ජෝර්ජ් ඕවෙල් විසින් රචිත අද අපි මේ කතාබහ කරන මේ ඇනිමල් ෆාම් කියන කෘතියේ මේ අරගලයේ දියත් කරන මේ ගොවිපලේ සිටින එක් එක් සතුන්ට එක් එක් චරිත ලක්ෂණ තියෙනවා. ඔවුන්ට වෙන්වුණු භූමිකාවක් තියෙනවා. මම කැමති ඊළඟට මේ කතාවේ එක් එක් චරිත තුළින් කතුවරයා ජෝර්ජ් ඕවෙල් කියන්නට උත්සාහදරන පාලක පක්ෂිවල ලක්ෂණ මොනවද කියලා ටිකක් කතාබහ කරන්න.
ඔව් දිරුක්ෂි, මේක මේ කොටස ඇත්තටම අපේ අසන්නන් ඉතා උවමනාවෙන් අහගෙන ඉන්නවා නම් වඩා හොඳයි කියලා මට හිතෙනවා. ටිකක් දිගයි, නමුත් මං විස්තර කරන්න. මේ ගොවිපලේ ඉන්නවා මේජ කියලා මහලු ඌරෙක්. ඔහු විප්ලවය පිළිබඳ සිහිනයක් දකිනවා. ඒ අනුව ගොවිපලේ හිමිකරු ජෝන්ස් මහතාට විරුද්ධව සිය නිදහස වෙනුවෙන් විප්ලවයක් දියක් කරන්න ඔහු අනෙකුත් සතුන් සමග සැලසුම් කරනවා. අවාසනාවට මේ විප්ලවයට කලින් මේජ මිය යනවා. ඉන් පස්සේ තරුණ දක්ෂ සැලසුම්කරුවෙකු වන ස්නෝබෝල් කියන ඌරෙක් විප්ලවය සාර්ථකව දියත් කරලා ගොවිපල හිමිකරු ජෝන් සහ ඔහුගේ බිරිඳ ගොවිපලෙන් නෙරපලා සතුන්ගේ නිදහස ලබා ගන්න. ඊළඟට හැමෝම එකතු වෙලා සියලු සතුන් සමානයි කියන ආදර්ශ පාඨය ඇතුළු ඉතා සාධාරණ ආඥා හතකට යටත්ව වැඩ කරන්න එකඟ වෙනවා. වැඩි කලක් යන්න කලින් නැපෝලියන් කියන හිතුවක්කාර ඌරෙක් සහ ස්නෝබෝල් අතර මතභේද ඇති වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අනෙකුත් සතුන් පිරිස නොමග යවලා නැපෝලියන් ස්නෝබෝල්ව ගොවිපල රාජ්‍යයෙන් පන්නා දමනවා. ඊට පස්සේ නැපෝලියන් ඇතුළු ඌරු පවුල අලුත් ඌරු පැටව බිහි වෙනවා. ඒ ඌරු පැටවුන්ටත් සියලු සැප සම්පත් ලැබෙනවා. මේ ඌරු පවුල සැප විඳිමින් නැපෝලියන් ඒකාධිපතියෙකු ලෙස ක්‍රියා කරන්න පටන් ගන්නවා. විප්ලවයේ ජයග්‍රහණය කරපු තනි අයිතිය තමන්ට පවරා ගනිමින් සතුන්ට විප්ලවයම ගැන ගීත ගායනා කරමින් උදන් අනමින් සතුන්ව රවට්ටමින් නැපෝලියන් තමන්ගේ ජීවිතය ගෙනියනවා. මේ කාලයේදී අර මූලිකව එකඟ වුණ සාධාරණ ආඥාහත සතුන්ගේ දැනුවත්භාවයට පටහැනිව සංශෝධනය වෙන්නත් අලුත් ආඥා එකතු වෙන්න පටන් ගන්නවා. එමේවා වෙන්නේ කාටත් හොර රහසේ නැපෝලියන්ට වමනා පරිදි. මේ අලුත් ආඥා නිසා සහ නැපෝලියන්ගේ මේ හිතුවක්කාර පාලනය නිසා සතුන් ක්‍රමයෙන් පීඩාවට පත්වෙන්න පටන් ගන්නවා. කාලයත් එක්ක නැපෝලියන් මිනිස්සු එක්කත් කුමන්ත්‍රණ කරමින් සතුන්ව පාවා දෙමින් විවිධ ඩීල් දාන්න පටන් ගන්නවා. මේ ගොවිපල ක්‍රමයෙන් දූෂිත තැනක් බවට පත්වෙනවා. සියලු සතුන් සමානයි කියන ආදර්ශ පාඨය වෙනස් වෙලා අමුතුම විදියකට අලුත් ආදර්ශ පාඨයක් ඇති වෙනවා. ඒ තමයි සියලු සතුන් සමානයි, සමහර සතුන් වඩාත් සමානයි කියලා. ඒක ඉතින් සතුන් කාටවත් තේරෙන්නේ නැහැ. තවත් චරිතයක් තමයි මේ ගොවිපලේ ඉන්න මෝසෙස් කියන කපුටා. මේ මෝසෙස් මුලින් ඉන්නේ ගොවිපල හිමිකරු ජෝන්ස් මහතා එක්ක. නමුත් ජෝන්ස් මහතාව පන්න ගත්තට පස්සේ මෝසෙස් සතුන් අතර ගැවසෙමින් අලුත් දෙයක් සතුන්ට උගන්වන්න උත්සාහ කරනවා. ඒ තමයි මරණින් මතු සුන්දුරු ජීවිතයක් ගැන අලුත් දේශනාවක් තමයි මෝසෙස් කරන්නේ. ඉතින් මේක සතුන් අතර ආගමක් හැටියට ප්‍රචාරණය වෙන්න පටන් ගන්නවා. ඊළඟට ඉන්නවා ඉතාමත්ම මහන්සි වෙලා වැඩ කරන අර මුලින් නැපෝලියන් පොරොන්දු වුණ ඉතාමත් සමබර ජීවිතය බලාපොරොත්තුවෙන් වැඩ කරන බොක්ස කියන ශක්ති සම්පන්න අශ්වයා. ඔහු නැපෝලියන්ගේ දේශපාලන දර්ශනය විශ්වාස කරනවා තදින්ම. ඒ දීප්තිමත් අනාගතය වෙනුවෙන් ඔහුගේ දාඩිය මහන්සිය යට කරනවා, කැප කරනවා. සියලු සතුන් සමානයි කියන දේ තදින්ම විශ්වාස කරමින් බොක්ස වැඩ කරනවා. නමුත් අවසානයේ ඔහුවත් නොදැනම නැපෝලියන් ඔහුව මසට විකුණනවා. ඊළඟ චරිතය තමයි අපිට දකින්න ලැබෙන්නේ ස්ක්‍රීල. ඒ තමයි නායක ඌරගේ සහචරයා. ඉතින් නායක ඌරා නැපෝලියන් විසින් කරන සියලුම අයහපත් දේවල් යට ගහමින් එම අයහපත් කටයුතු වලට තව උනන්දු කරමින් මේ ස්ක්‍රීල අනෙකුත් සත්වයින් නොමග යවමින් ජීවත් වෙනවා. ඊළඟ චරිතය මොලි. මොලි කියන වෙළඹ. ඇය තරමක් දූරදර්ශී වෙළඹක් හැටියට තමයි කතාවේ දෙන්නේ. විප්ලවයේ ජයග්‍රහණයත් එක්කම ඇය වෙනත් ගොවිපලකට සංක්‍රමණය වෙනවා. ඊළඟට තවත් චරිතයක් තමයි තමන්ගේ ජීවිත කාලය තුළ බොහෝ අත්දැකීම් තිබෙන බෙන්ජබින් කියන බූරුවගේ චරිතය. ඔහු සියලු හැලහැප්පීම් මැද ජීවිතය ඔහේ ගෙවේවි කියන විශ්වාසයෙන් සිදුවෙන දේවල් දෙස බලාගෙන ඉන්න සතෙක්. ඊළඟට ගොවිපලි කිකිලියන් ගැන කතාවේ එනවා. කිකිලියන්ට මුලින්ම නැපොලියන් මේ නායක ඌරා මුලින්ම පොරොන්දු වෙනවා ඔවුන්ගේ බිත්තර නොවිකුණා ළඟ තබා ගැනීමට අවසර දෙන බවට. නමුත් පසුව කිසිම බිත්තරයක් ළඟ තබා නොගන්නා ලෙස ඔහු අණ දෙනවා කිකිලියන්ට. කිකිලියෝ සියලු දෙනාම ඊට විරුද්ධ වෙනවා. විරුද්ධ වෙන සියලුම කිකිලියන් ඝාතනය කරනවා. මේ විදිහට තමයි මේ කතාව තුළ චරිත හසුරුවන්නේ.
අද අපි සකච්ඡාවට බඳුන් කරපු මේ ඇනිමල් ෆාම් කෘතියට අන්තර්ජාතික ඇගීම් කීපයක්ම ලැබිලා තියෙනවා. අවසාන වශයෙන් අපි ඒ පිළිබඳව මතක් කිරීමක් කරමු.
ඔව්දී රුක්ෂි 1996 සහ 2020 කියන දෙවර්ෂය තුළම රෙට්‍රෝ හියුගෝ අවෝඩ් කියන ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබනවා ඇනිමල් ෆාම් බෙස්ට් නොවෙලා කියන කැටගරි එකේ. ඊළඟට 1997 ලූකස් අවෝඩ් කියන ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වෙනවා බෙස්ට් ආර්ට් බුක් කියන කැටගරි එක යටතේ. ඊළඟට 2007 සහ 2011 ප්‍රොමිතියස් හෝල් ඔෆ් ෆේම් අවෝඩ් එක හම්බ වෙනවා. මේ සම්මාන තුනම ජාත්‍යන්තර සම්මාන.
අද දවසේදී අපේ උත්සාහය වුණේ කාලීනව අපිට මේ දවස්වල නිතර මහනට ලැබෙන මේ අරගලයේ සම්බන්ධ වන කතා සංකල්පයක් මූලික කරගත්ත අපූර්වතම කෘතියක් ඔබ හමුවේ තබන්නට. ජෝර්ජ් ඕවෙල් විසින් රචිත ඇනිමල් ෆාම් කෘතිය මෙය සිනමාවටත් නැගුණ පසු කාලීනව සිනමාපටයක් විදිහටත් ඔබට මේ රසවිඳීමේ හැකියාවක් තියෙන. ඔබ YouTube නාලිකාවට ගියොතින් YouTube නාලිකාවෙත් මේ චිත්‍රපටය ඔබට නරඹන්නට පුළුවන්. හොඳයි, අපි එහෙමනම් අද දවසේදී මේ රසාලිප්ත සාකච්ඡාවට එකතු වුණ මෙල්බන් වාසි ලේඛිකා ඒ වගේම විශ්ව සාහිත්‍ය පිළිබඳ ඩිප්ලෝමා ධාරිණි දිලිනි ඊරියවලට අපි ස්තුතිය පළ කර සිටිනවා. බොහොම ස්තුතියි දිලිනි. අපි එහෙමනම් මේ විශ්ව සාහිත්‍යයේ තවත් රසාලිප්ත මං පිටකදී තවත් මාසකදී යලිත් හමුවෙමු. අයිබෝවන්.
අයිබෝවන් දිරුක්ෂි.
විශ්ව සාහිත්‍යයේ රස මං පිටකයේ සැරිසරන්නට තවත් මාසක අවසාන ගහරුවාදා අපි යලි හමුවෙමු.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.